සතර මහා ධාතු ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර දුර ළඟ ඖදාරික සියුම් හැම රූපයක්ම මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා දකින්න කියනවා. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන තමා තුල බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ යම් කිසි රූපයක් තියෙනවා නම් හැම රූපයක්ම සතර මහා ධාතු උපාදාය රූප ටිකක්. ඒ ටික නිසා අපේ මනසේ අත්වාද උපාදානයේ යෙදිලා නම් මම මගේ කියන එක ස්කන්ධ ටික දකිනකොට මගේ කියන මනස තුල උපාදානයේ යෙදෙන ආශ්‍රය යෙදෙනවා කියලා අපි දන්නේ නැත්තම් අපි ආශ්‍රයයෙන් අරමුණු කරන්නේ උපාදානීය වෙනවා, උපාදානයන්ගෙන් අරමුණු කරන්නේ. ඒ කියන්නේ මේ රූපය දිහා බලන්නේ මගේ අත කියලා, මම කියලා. එතකොට මේක මගේ වෙලා, මම වෙලා පේනවා. මගේ අත කැඩිච්ච දුක් විඳිනවා නම් මේ පංච උපාදානස්කන්ධ දුකක්. දුකට හේතුව ස්කන්ධ ටික නෙමෙයි. අත මේ මම. එතකොට මම කියන එක නැති වුණා නම් මගේ අත කැඩිච්ච දුක නැති වෙනවා. ඒකට තියෙන හේතුව මොකද්ද? ඒ කියන්නේ ඒකට තියෙන ඒක නැති කරන තියෙන මග රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා බලන්න. රූපේ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා බලන්න කියලා කිව්වේ කෑ මේ රූපේ කනබුන ආහාරෙන් හැදුන එකක්, ආහාර නිසා හටගත් එකක්, කෙස් ලොම් නියදත් හම්මස්නහර තියෙන්නේ, ඔය කායනුපසනාව තියෙන්නේ, ඔය පෙන්වන්නේ ඔය අර්ථයක් නිසායි. ඉස්සෙල්ලා දුක අහලා දුකේ ඇතිවීම අහලා දුකේ නැතිවීම අහගෙන තියෙන හින්දා මේ ටික කියන්නේ. මේ මාර්ගඵල ලබන්න කියලා කිව්වේ මොකද? එයාට සත්ව පුද්ගලයෙක් නිසා එන දුකක් තියෙනවා නම් දුකට හේතුව පෙන්වනවා සත්ව පුද්ගල භාවයේ උපාදානය. උපාදානය නැති වුණොත් මේ සත්පුද්ගල භාවයෙන් එන දුක නැති වෙනවා. ඒ නිසා මේ ස්කන්ධ ටික බලන්න. කෙන් ටික පෙන්නනවා. එතනදී තියෙන දේ තමයි අපි දක්ෂ වෙන්න ඕනේ. මෙතනදී මේ චක්‍රය ගැන, ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපිට ඇහැට පෙනෙනකොට ස්කන්ධ ටික මේකේ ඇත්ත නොදන්නාකම නිසා අපි නිමිති හදා ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් ගෙදර දරුවා සිහි කරනකොට ඕගලන් ටක් ගාලා හිතා ගන්න පුළුවන් වෙනෝනේ මේ අවිද්‍යාපත්‍ය සංඛාරා. ඇහැ මේ නිමිත්ත හදාගත්ත ඇහැක් තිබුණනම් රූපයක් තිබුණනම් චක්කුඥාන් තිබුණා ඒක නිරුද්ධ වෙලාමයි. නැති වෙලාමයි. අතීත ඇහැ නිරුද්ධ වෙලා, රූපය නිරුද්ධ වෙලා, චක්කුඥාන නිරුද්ධ වෙලා. එදා ඒ ඇත්ත නොදන්නාකම නිසා රස විඳ ගැනීම අනුව බලපු එකේ විපාකයක් තමයි අද මේ නිමිත්ත කියන එක දකින්න ඕනේ. එතකොට මේ දැන් දරුවා ගෙදර කියලා හිතාගෙන ඉන්න මේ දරුවා කියලා හිතාගෙන ඉන්න නිමිත්ත. ආපහු ඕගලන් දකින්න පුළුවන් වෙන්න ඕනේ ඇහැට කනබුන ආහාරයෙන් යුක්ත රූපය ගැටිලා 13 වනත් වෙන නිසා සංඥාව උපදිනකොට මේ නිමිත්තම නැගිටිනවා නේද? එතකොට මම දරුවා දැක්ක වගේ ආයෙත් වෙලා නේද තියෙන්නේ කියන කාරණාව තේරුම් කරගන්න ඕනේ. දකින්න පෙර දැක්කයන් පස්සේ දෙපැත්තෙන්ම කෙලස් ටික යෙදෙනකොට ඕගලන්ට දරුවෙක් හම්බ නොවී හිටියොත් තමයි පුදුමේ. රත්තරන් හම්බ නොවුනොත් තමයි පුදුමේ. රිදී හම්බ නොවුනොත් තමයි පුදුමේ. එතකොට කියලා දෙන්න වෙනවා ඔය විපාකයට අවිද්‍යා කර්ම ටිකක් කියන්න වෙනවා. දරුවෙක්ගෙන් සැප දුක් විඳින තැනක අවිද්‍යා කර්ම ටික පෙන්වන්න වෙනවා. කලින් හම්බ වෙද්දී කලින් මෙහෙම කෙනෙක් ඉන්නවා කියන කම නිසායි මේ විපාකයේ උපදින තැනකදී දරුවෙක් දකින්නවා කියන මට්ටම ඕගලන්ට තේරෙන්නේ. මෙහෙමයි ඕගොල්ලෝ දරුවෙක් නිසා සතුටු වෙන්නේ. මෙහෙමයි ඕගොල්ලෝ රත්තරන් නිසා සතුටු වෙන්නේ, රිදී නිසා සතුටු වෙන්නේ, මුතුමෙහි නිසා සතුටු වෙන්නේ. යාන වාහන වලින් සතුටු වෙනවා කියලා මේ කාම මට්ටමේ සතුටක් විඳින්නේ මනස තියෙන කෙලෙස් එක්ක. කියන ටික පෙන්වන්න වෙනවා. ඒකේ ඊට පස්සේ තියෙන ආදීනව ටික පෙන්වන්න වෙනවා. ඕගොල්ලෝ ඔහොම වින්දා තියෙන දෝෂේ තමයි. ඕගොල්ලෝ දැන් ආස්වාදයේ ටිකයි ඕක විඳීමේ ආහාරපත්යෙන් හැදුණු රූපේ තියෙන තක අවුරුදු 50ක් 60ක් ඕන කියන්න එච්චරත් නෑ. අරමුණ කර්මුණක් ගානේ නිරුද්ධ වෙන. නමුත් වැඩිම තියන්නකො අවුරුදු 50ක් 60ක් ඕන සැප දුක් විඳි. අවුරුදු 50කින් 60කින් පස්සේ හරිය රූප නිමිත්ත නැති වෙයි. නමුත් ඒ කර්ම නිමිත්ත නැති වෙන උගලම ආයේ තව භාවයකට අරන් යනවා. අනන්ත සංසාරට අරගෙන යනවා. ආදීනෝ බොහෝයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි. මේ දේවල් මෙහෙම නිමිති හැටියට තියාගෙන ඕගොල්ලෝ අන්තිමට පරිහරණය කරන්නේ කර්ම කෙලස් කියන ටික හොඳට මතක තියාගන්න. රත්තරන් වලින්, රිදී වලින්, දූ දරුවන්ගේ ගෙවල් දොරවල් වලින් සතුටු වෙනවා කියලා කියන්නේ කෙලස් වලින් සතුටු වෙනවා. කෙලස් කර්ම ටික උපද්දලා පවත්නවා කියන එක. ඔහොම කිව්වට හරියන්නේ නැහැ. ඕගොල්ලන්ටම තේරෙන්න වෙනවා. කෙනා කෙනාට තේරෙන්න වෙනවා අපි මේ කරන වැඩේ. එතකොටයි Taman තුලින් මේ කලකිරීම එන්නේ. ඒ කියන්නේ අර්ථයක් තියෙන දෙයක් වුණා නම් කමක් නැහැ කියන එක. ඒ කියන්නේ මම අර කිව්වේ අවස්ථාවට හරි දරුවා හම්බ වුණා නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැමයි. ඇඬුවත් ගුටි කඳුරුවා සාධාරණයි. ඒ කියන්නේ දැන් මේ මානසික වැරද්දක් නිසා නම් මේක. එතකොට ඒ තේරෙනවා මේ කියන්නේ ඒ කියන්නේ ඕගොල්ලෝ දරුවා කියලා දැක්කත් නැතත් වේදනාවේ අඩුවක් වෙන්නේ නැහැ. වේදනාව වැඩි වෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම වැඩි කරගන්න පුළුවන් නම් තව කමන්නේ නැහැ. අපි කියමු දැන් චක්කු සම්පස්සේ නිසා යම් වේදනාවක් එනවා නම් ඒ වේදනාව එච්චරමයි. ඒ නිමිත්ත අරගෙන මේක දරුවා මෙහෙමයි මෙහෙමයි කියලා වින්දා කියන්නකො. මේ හිතුවා කියන්නකො. හිතලා දරුවා බලන්න කියලා ගිහාම වෙන්නේ ආයි චක්කු සම්පස්යෙන් උපදින වේදනාවක් මිසක ඊට වඩා වැඩිතර වේදනාවක් ඉන්නේ නැහැමයි. ඉතින් ඕක ඔහොම නිමිති හිටින විදිහට අල්ලගන්න නැතුව ඒ රූප දිහත් බලන්න පුළුවන්. බැලුවහම ඒ රූප ස්පර්ශ නිසා එන වේදනාව වේදනාවමයි. දරුවා කියන අදහසින් බැලුවහම තන වේදනාව වේදනාවමයි. වෙනසකට තියෙන්නේ ප්‍රපංචයන්ගෙන් සතුටු වෙන tikai නැත්තේ. ඒ කියන්නේ දෙවනුවට මනෝමයෙන් දරුවා අල්ලගෙන යන tikai වැඩි ආසාවක් තියෙන්නේ. දුකට හේතුව තණ්හාව කියලා කියන්නේ ඇහැට පේන දෙන වේදනාව වේදනාවමයි. ඒ කියන්නේ වේදනාපච්ච තණ්හා කියන්නේ මේක තව ගොඩක් විඳින්න තමයි අපි හිතෙන් අල්ලගෙන එක එක දේවල් මෙහෙම මාගේ ළමයා ලොකු වුණාම මෙහෙම කරයි මෙහෙම කරයි මෙහෙම කරයි කියලා අපි කියන්නේ. ඔක්කොම මනෝමය. කෙලෙස් කර්ම ටික එක කෙලෙසුන්ගෙන් සතුටු වෙන්නේ අපි. එහෙම සතුටු වුණත් මනෝමයයි හැමදාම. ආයෙත් විපාක විඳින තැනට චක්කු සම්පත්තියෝ සෝත සම්පත්තියෝ විඳින්න වෙන ජීවිතය ඔච්චරමයි. කෙනෙක් ගෙයි කුඩ ගහලා රත්තරන් තිබත් ඕගලන්ට ඇහෙන් දකිනකොට මේ රූපයක් දකිනව මත්තමේ වේදනාව පිටවෙලමයි එන්නේ. පැත්තකට වෙලා තියෙනකොට සිහි කරනකොට කනක බොනකොට ඒ චුට්ටක් අසාදෙන කොයි වෙලාවක හරි මට මෙච්චර රත්තරන් ගොඩක් තියෙනව නේද කියලා හිත හිතුවාම හිතලා යන්තම් පොඩ්ඩක් එන ආසාවක් විතරමයි තියෙන්නේ නේද. ඉතින් මෙතනදී බුදුහාමුදුරන් කාලෙදිත් මේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියන ওই වචන තිබුණේ නැහැ. හම්බෙන බමුණන්ට ජීවිතේම වැරද්ද පෙන්නවා. ඇත්ත පෙන්නවා. ඇත්ත තියෙන තැනක මනසේ කරන වැරද්ද පෙන්නුවාට පස්සේ මේ වැරද්ද තිබුණොත් තියෙන දෝෂේ තමයි දුකෙන් මිදෙන්න බෑ කියන එක පෙන්වහම ගොඩාක් දෙනෙක් කැමති වුණා දුකෙන් මිදීම සඳහා තමන්ගේ වැරද්ද හදාගන්න. ගෙවල් දොරවල් දරුමුට්ටු බඩුමුට්ටු කියලා භෞතික දේවල් අයින් කරන්න නෙමෙයි. තමන්ගේ මනස අස්කරනකොට එහෙම දේවල් තිබිලත් නැති වෙනවා. එතකොට මෙතනදී මට මේ පෙන්වන්න ඕන උණු දෙය තමයි අපි ගොඩාක් දෙනෙක් නිවන් දකින්න නිවන් දකින්න ඕනේ කියලා උත්සාහවත් වෙනවා නොකරන දෙයක් නැහැ. හැම විදිහකටම කළාට වෙන්නේ නැත්තේ ඒකට හේතු වෙන මොකුත් නෙමෙයි. මේකේ අර්ථයම වැරදිලා තියෙන්නේ. ওই වැරද්ද තියෙද්දි නිවන් දැක්කනම් තමයි බුදුන් මොකද දකින්න හදන නිවන කියන එක මොකද්ද කියලා දන්නේ. කෙටියෙන් ගන්න සෝපදිශේස නිබ්බාන කියලා කියන්නේ උපදිශේසයක් විතරක් තියෙද්දි නිවන් දැක්ක කියලා ඉන්කමෙන් විතරයි අවුට් ගොයින් නෑ. ඒ කියන්නේ එන ස්පර්ශ ආයතන හයතම රූප නොපෙනෙනවා සද්ද නොහැදෙනවා නෙමෙයි පේනවා. හටක නිරුද්ධ නම් තමන් ඩයල් කරන්නේ නෑ අප. ඒ කියන්නේ තමන් කෝල් ගන්න නෑ වගේ. ඒක තියනවා කියන නිමිතිත් නෑ, නිමිති හොයාගෙන යන්නෙත් නෑ. මෝඩකමින් ආයතන ටික උපදන්නේ නෑ. එහෙම වුණාම වෙන්නේ මොකද? දැන් මෝඩකමින් ආයතන ඉපදුවාම ඒත් ආයතන ඉපද නිරුද්ධ වුණාට ආයතන උපදින මෝඩකම නැති වෙච්ච නැති නිසා ආයත මේ ආයතන උපද්දවා ගන්න පුළුවන් දෙනකින් උපද්දවා ගන්න හදනවා. මේ ආයතන ටික උපද්දන්න තියෙන හේතුව නැති වුණත් උපද්දන්න හදන මේ උත්සාහය පුළුවන් දෙනකින් හට ගන්නවා. ගලන වතුරක් ගලාගෙනනකොට ජලපහර වේගවත් නම් අපි පස් ටිකක් කපලා දැම්මොත් අපි පස් දාපු හින්දා එතන යන්න බැරි නම් පුළුවන් දෙනකින් යනවා. ඒ වගේ දැන් කර්ම නිමිති හදාගෙන බලන් ආහන්න කියලා අපි මේ යන්න හදනකොට අද පුළුවන් තාක් යනවා. මේ ස්කන්ධ බිඳෙනකොට අන්තිමේදී යන්න බැරි වුණාට යන්න පුළුවන් තරම් යනවා. ඒකයි මේ. ඒ හින්දා යම් කිසි කෙනෙකුට ආයතන ටිකට පිනෙන පැත්ත තියෙනවා. පිනෙන හැනදී තියෙනවා. ඒකින් අනිත් පැත්තට යන ටික නතර කරලා ජීවත් වෙනවා. රහතන් වහන්සේ කියන සූපදීස නිබ්බාන කියන. එයා දැක්කා කර්මක්ෂය කළා. අවිද්‍යාව නැති කළා. තණ්හාව නැති කළා. ආශ්‍රයක්ෂය කළ කියනවා. කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ නැති වෙනවා. ඒකටයි නිවන් දකිනවා කියන්නේ. ඒ tikai මේ කරගන්න ඕනේ. කරන්න හදන්නේ. ඒක කොහොම හරි කෙරුවට හරියන්නේ නැහැ. මේ රූප කලාප බිඳි බිඳි යනවා කියලා බැලුවා කියලා මේක හරියන්නේ නැහැ. ඈ හරියනවද කියලා බලන්න ඕක. ඈ නැත්තම් වේදනාව ඇඟ ඇතුලෙන් තියෙන වේදනාව බැලුවා කියලා හරියනවද මේකට? හමට යටින් බැලුවා කියලා හරියනවද? දැන් මේ එක එක ක්‍රමනේ. ඉතින් කඩ කඩ බැලුවා කියලා හරියනවද? මේ දර්ශනියම ගන්න වෙනව නේද? ඉස්සෙල්ලම මේ දර්ශනියම බලන්න වෙනවා යාට. දර්ශනියම පහකට තු කෙලෙසයක් තියෙනවනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන ටික. නේද? ඒ කියන්නේ යාට මේ දර්ශනියම එන්න වෙනවා ඉස්සෙල්ලා. මොකද්ද දර්ශනිය? අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං කියන මේ පටිච්චසමුප්පාදයෙන් දකින්න වෙනවා. ඇත්ත නොදන්නා නිසා අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගන්න හැටි. කර්ම නිමිති නිසා අපි විපාකයක් උපදිනවා. ඒද තියෙන උපදින තැන අනාත්මයි. නමුත් තියෙන්නේ දෝෂි තමයි. ඒ බඳු විපාකයක් උපදිනකොටම අනිත් පැත්තට ඒක යෙදෙනවා අපව. ඒ කෙලෙස් ටික යෙදෙනවා. දෙපැත්තකින් කර්ම කෙලෙස් යෙදෙනකොට බල පංච උපාදානස්කන්ධයක් නැද්ද ඉන්නේ. ඒ කියන්නේ ලෝකෙට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ලෝකේ කියලා කිව්වේ ඉන්කමින් පැත්ත නෙමෙයි ඈ. අර අවුට් ගොයින් පැත්ත. ඒ කියන්නේ හැම වෙලාවෙම අපිට හටගෙන නිරුද්ධ වෙන පැත්ත හම්බ වෙන්නේ නැහැ නේ. අපි මේ අරමුණ විඳින්නේ ඇති දෙයක් හැටියට අල්ලගෙන. අවසන් වෙන්නේ තියනවා කියන තැනකින්. ආපහු බලන්න යන්නේ තියනවා කියන තැනකින්. හම්බ වෙන්නේ තියනවා කියන තැනකින්. යෙදෙන්නේ තියෙන දෙයක් මට්ටමේ කෙලෙස් නම්. ඒකයි බලු දන් වලින් බදින ලද බල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇවිද්දොත් ඒ කණුව වටාම ඇවිදිනවා. හිටගෙන ඉන්නේ ඒ කණුව වටාම හිට ගන්නවා. නිදාගෙන ඉන්නේ කණුව වටාම නිදා ගන්නවා. ඈ ඉඳගෙන ඉන්නේ ඒ කණුව වටාම ඉඳගෙන. ඒ වගේ අසෘතවත් පුතඥයා හැසිරෙන්නේ පංච උපාදාන ස්කන්ධයකම හැසිරෙනවා. ඇවිදින්නේ පංච උපාදාන ස්කන්ධයකම, නිදාගන්නේ පංච උපාදාන ස්කන්ධයකම, ඉඳගෙන ඉන්නේ පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා කියනවා. අවිද්‍යාපච්ච සංඛාරා කියන එක ඇතුලේ. එතකොට මම මෙතනින් අද අවධාරණය කරන්න යෙදුනේ මේ අවිද්‍යාපච්ච සංඛාරා කියලා පෙන්වන ටිකෙන් අතීත හේතු පෙන්වන එක ඇත්ත. අතීත හේතු පෙන්වන්නේ වර්තමාන ඵලයට හේතුව පෙන්වන්න කියන අදහසකින් නෙමෙයි, අතීතයේ මේ වැරද්ද කළ නිසායි උඹලා මෙතෙන්ට ආවේ කියන එක පෙන්වන්නයි පුබ්බන්ති ඥානය ඔකෙන් පෙන්වනවා කියන එක කියනවා. වර්තමානයේක ඵල හේතු සංදි කියන එකෙන් පෙන්වන්නේ අද කර්ම රැස් කරගත්තොත් අවිද්‍යාවෙන් තණ්හා උපාදාන වුනොත් අනාගතයට යනවා කියන එක පෙන්වන්න මිසක නැතුව අනාගතයට ඇතිවෙන සිද්ධියක් කියනවා නෙමෙයි. ඒක නෙමෙයි. සිද්ධිය පෙන්වන්නේ වෙන මොකද නෙමෙයි වර්තමානික මනස ගණ්ඩ අපේ. පුබ්බත අපරන්තේ ටිකෙන් පෙන්නනවා අතීතයේ වැරද්ද නිසා අද මේ වැරද්ද කුළු යනවා. අතීතයේ මේ වැරද්ද නොවුනේ නම් අද මෙහෙම තැනකට ඔබලා එන්නේ නැහැ. අද මේ වැරද්ද නොකළොත් අනාගතයට මෙහෙම වෙන්නේ නැහැ කියලා වර්තමානයේක වැරද්ද නිවැරද්ද දෙක පෙන්වන්න පුළුවන් තැනකට එනවා කියන එක මම මේ පටිසම්භාව චක්‍රයේ මුලින්ම මතක් කළා. ඒකෙන් වර්තමානයේකට අරගෙන දුන්න මනස දැන් ඇත්තටම සුදුසුයි කොච්චර වුණත් ওই දර්ශනය මත අරගත්තොත් වර්තමානයේකදී මෙයාට ආශ්‍රයක්ෂය වෙන දර්ශනයක් උපදිනවාමයි. මොකද දැන් එහෙනම් අද අවිද්‍යාව මොකද්ද, සංකාරය මොකද්ද, අවිද්‍යාව සංකාරයෙන් උපදින විඥානය මොකද්ද කියලා අද ජීවිතයේ පටිච්ච සම්පදායම දකින්න පුළුවන් වෙන්න ඕනේ. කාම අපි කාමවචර මට්ටමේ වෙන්නේ, කාම භූමියට අයත් කෙනෙක් වෙන්නේ මෙහෙමයි. අපි රූපවචර බ්‍රහ්මයක් වෙන්නේ මෙහෙමයි, අරූපවචර බ්‍රහ්මයක් වෙන්නේ මෙහෙමයි, රහතන් වහන්සේ නමක් වෙන්නේ මෙහෙමයි කියන ටික ඕකේ දිනනවා. එතකොට අවිද්‍යාව කාමවචර මට්ටමේ කියලා කියන එකේ තේරුම තමයි මොකද්ද? ස්පර්ශ ඒකේ ලක්ෂණය තමයි එයාට 10 ධාතු 18ක් ආයතන 12ක් ස්කන්ධ පංචකයක් පංච උපාදාන ස්කන්ධයක්ම හමු වෙන මට්ටමකට කියනවා කාමවචරය. මේ එන පැත්තට මේ යන පැත්තට ආයතන 6 එන පැත්ත එනවාමයි. අවිද්‍යාවත් සංඛාරා කියනකොට දකින්ද අවිද්‍යාව කියනකොට ඉන්කමින් එකේ ඇත්ත නොදකින්නේ. සංකාර කියනකොට අවුට්ගෝයින් එකට ආරම්භය. රූපාවචර කියලා කිව්වේ යම් ස්කන්ධයක් ඉපදෙන්න පෙරත් ඉපදුනායින් පස්සෙත් රූපාවචර මට්ටමේ සංයෝජනයක් නෑ යෙදෙන්නේ. මේ ස්කන්ධයට කිව්ව රූපාවචර කියලා. රූපාවචර කිව්වේ ආපහු එයාට අහු වෙනවා නම් ආයතන 6ක් ධාතු 9ක් ස්කන්ධ පංචකය රූපවචරයි කිව්වා. එයාට හම්බ වෙනවා නම් ආයතන 6ටම එනවා. ආපහු යන්න හම්බ වෙනවා නම් එකම එක ආයතනයක් විතරයි. අර මං කිව්ව රූපයක් දැක්කත් හටගන්න නැති වෙන තියෙන අවකාශෙනේ. නැත්නම් සංඥාවක්නේ කියන වගේ මොන හරි මට්ටමක එකක් විතරයි නම් හම්බ වෙන්නේ. එයාට තියෙන්නේ ආයතන 2යි, ධාතු 3යි, නැත්නම් ධාතු 2යි, ඒ වගේ අරූප මට්ටමේ ස්කන්ධ හතරයි කියලා. මොකද මනසම විතරක් නම් හම්බෙන්නේ. කෙනෙකුට ඉන්කමින් එක තියෙනවා. හටගෙන නැති වෙනවා කියන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන තැනින් නම් තියෙන්නේ. එකම ආයතනයක්වත් අහුවෙලා නැත්තම්. ධාතු 18න් එකම ධාතුවක්වත් අහුවෙලා නැත්තම්. පංච උපාදාන ස්කන්ධෙන් එකක්වත් උපාදාන වෙලා නැත්තම්. අහුවෙලා නැත්තම්. මේ පංච උපාදාන ස්කන්ධයෙන් මිදලා ආයතන 12න් මිදලා ධාතු 18න් මිදලා හටගෙන නිරුද්ධ වෙනවා ලෝකෙන් මිදලා ජරා මරණයෙන් මිදලා ස්කන්ධ පරිහරණය කරනවා කියන තැනක් තියෙනවා. මොකද කර්මපැත්තෙන් මේ කියන්නේ ආපහු මෙයාගෙත් මේ කර්ම මෙතන කර්ම කියන්නේ නුවණ. නුවණ කියනවා. එතන රහතන් වහන්සේ කියනවා ස්පර්ශය එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය මෙදයි. අපි ඉස්සර කතා කරපු ටිකම අපව ගන්න. රූපේ එක්කන්තයක්, නාමයේ එක්කන්තයක්, විඥානයේ මෙදයි කියලා කියන්නේ. ආධ්‍යාත්මික ආයතන එක්කන්තය, බාහිර ආයතන එක්කන්තයක්, විඥානයේ මෙදයි. මේව එකක්වත් අහු නොවන තැනකින් නම් ජීවත් වෙන්නේ. මේ ධර්මය හටගෙන නිරුද්ධ වෙනවා කියන දැනුමකින් නම් ජීවත් වෙන්නේ. මේව අහු වෙන්නේ නැත්තම් කියන තැනකින්. එතකොට කිව්ව රහතන් වහන්සේ කියලා. නේද? එතකොට ඒ ටික මට මතක් කරන්න උනේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියන එක. මේ පටිච්චසමුපාදය පෙන්වන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා තුන් භවයේ ඇති වෙන හැටි, භවයේ තුල ජීවත් වෙන හැටි කියන එක. ඒක අයිති නැහැ ওই විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම දකින්ද පෙර අවිද්‍යා කර්ම නිසා මෙතෙන්ට ආවා කියලා පෙන්වන්නත් ඕකේ කාරණාවක් තියෙනවා. ওই ටිකේ ඇත්ත නොදැන අද අවිද්‍යා කර්ම කරගෙන ඒකට ওই විපාක උපදිනවා කියන එක පෙන්වන්නත් ඕකෙම තියෙනවා. ඒකයි මේ ලෝකේ හොයාගන්න බැරි මේ සිද්ධිය. ඒ කියන්නේ තණ්හා මූලිකයි අවිද්‍යා මූලිකයි කියලා දෙකක් තියෙනවා කියලා කිව්වේ ප්‍රතිසන්දියට සාපේක්ෂව විඥාන නාම රූප සලයන් පස්සේ වේදනා කියපු ටික තණ්හා මූලිකයි. ඒ කියන්නේ ඉන්කමින් එක එහෙමයි කියන්නේ තණ්හා මූලිකයි. අවුට්ගොයින් එක ඒ කියන්නේ දැන් දැකපු නිමිත්ත තියාගෙන ආයත ස්කන්ධ ටික උපදිනවනේ. ඒක අවිද්‍යා මූලිකයි. ඉස්ලාම කනබුන ආහාර නියුක්ත රූපය අසමෝට එන තිකේදී තියෙන්නේ තණ්හා මූලිකයි. තණ්හාවෙන් තෘෂ්ණා නැමැති වඩුවගේ හදපු තැනින් තියෙන්නේ මේ ටික. ප්‍රතිසන්දි මට්ටමේ. ඔන්න හැට පේනද? ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියන එක නොදන්නාකම නිසා නිමිත්තක් හදාගෙන නිමිත්ත හොයාගෙන යන්න ඕනේ කියන අදහසින් ආයත මේ ආයතෙන් ටිකම උපදිනවනේ. එතකොට මේ ආයතෙන් ටිකම උපදිනවා දැන් අවිද්‍යා මූලිකයි. දෙපැත්තක් තියෙනවා. එතකොට ඉන්කමින් කියපු තැන එතන ඉඳලා එතන ඇත්ත නොදැන කර්ම නිමිති හදාගත් තැන ඔන්න අතීත හේතු ඔන්න හේතු සංදියා ඵලයට හේතු හදාගත්තා. ඵලය නෑ, අපි හේතු හදාගත්ත තැන. දැන් ඒ නිමිත්තේ අපි කියමු උපුල් මහත්තයා කියන එක සිහි කළ බලන් යනකොට ඒ පේන ඇහැට රූපිට චක්කු විඤ්ඤාණයට කියනවා විපාකේ හම්බෙන තැනට අවිද්‍යා සංඛාර පෙරයි කියලා කියනවා. දැක්ෂණ එකවත් මෙතෙන් දෙන්න හේතු ඵල සංදියක්. අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා උපදවාගත්ත ටිකක් විපාක ටික. ඊට පස්සේ පේනවත් එක්කම උපුල් මහත්තයා කෙනෙක් කියන කෙලෙස් ටික නම් යෙදෙන්නේ ඵල හේතු සංදියක්. ඒකෙම අනාගතේ තථාය උපමාතේ බලන් ඉතුරු වෙනවනේ හේතු ඵල සංදිය. මේ ක්ෂණිකව මේක ඇතුළෙම ඔක්කොම ටික යෙදෙනවා අපි ගාව. ඊට පස්සේ මේකේ තියෙනවා ආකාර 20ක්. දැන් ඉන්කමින් වෙන තැන ඇතුළට පේන තැන ඇත්ත නොදන්නාකම අවිද්‍යාව ඒ නිසා හටගත්ත නිමිත්ත තමයි සංඛාරේ. නිකන් නෙමෙයි ඒ සංඛාර නිමිත්ත පුද්ගලයෙක් කියලා හිතලා හොඳයි කියලා තමයි අතහැරෙන්නේ. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහම ඒකේ තියෙනවා. එබඳු නිමිත්තක එබඳු කෙලෙස් ගතියකුත් නිසයි උපුල් මහත්තයා බලන්න යන්න ඕනේ කියලා දෙවනට උපද්දන්නේ. ඒකයි විඤ්ඤා එතන ආයත් විඤ්ඤාණා වෘත ආයතන පත් වේදනා කියලා එකක් තියෙනවා. ආයත් ඇහැට පේනකොටම නිකන් තණ්හා වෙන්නේ අර කර්ම නිමිති අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තම මුල් වෙලා උපුල් මහත්තයා හොඳයි කියපු ගති ටික ආයත් සිහි කරනවා. එතකොට දෙවනට ආයත් තණ්හා උපාදාන බව. ඒ කියන්නේ ආයත් උපුල් මහත්තයා දකින්න පුළුවන් කියන තැනක හිටිනවා. ඔය ආකාර විසින් කියන්නේ ඒක. මේ එතකොට සංදි තුනක් කියලා කියන්නේ කිව්වා ආකාරයස ඔතන තියෙනවා කොටස හතරක්. ඒ කියන්නේ හිතේ තියෙන නිමිත්ත එක කොටසක්, ඇහැට පේනද හිතේ තියෙන එක බලලා බලන් හදනකොට ස්කන්ධ ටික තව කොටසක්, ස්කන්ධ ටික දකිනකොටම ආපහු සත්වයේ පුද්ගලයේ කෙනෙක් කියලා කෙලෙස් ටික මනසේ දෙන එක තව කොටසක්, මේ කෙලෙස් මුල් කරගෙන ආයෙත් බලන් යනවා කියන තැනකින් තව කොටසක්. එක කොටස හතරකුත් ඔකේ තියෙනවා. ඔය වගේ චක්‍රයක් සිද්ධියක් සිද්ධාන්තයක් අපේ ජීවිතය අඛණ්ඩව නොදන්නවා වුණත් වෙනකොට වෙනවන අපි ලෝකයක් තුල පුද්ගලයෙක් එක්ක ජීවත් නොවුණා නම් තමයි පුදුමයි. හොඳට හිතන්න මේ වෙලා තියෙන අපි මෙච්චර මේ සිද්ධිය පැහැදිලි නොවුනොත් මේක ගැලවෙන්න තැනක් ගලවන්න තැනක් ඇත්තවෙන කෙලෙස් ගෙවෙන්නේ. මේ සිද්ධිය පැහැදිලි වෙන්න වෙන්න සිද්ධියේ මෝඩකමේ තියෙන බැරෑරුම්කම තේරෙනවා. කලකිරෙන්නේ ඒකට වෙන මොකද මේ මෝඩකම යඩු වෙන්නේ. මේක පැහැදිලි වෙන්න 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 මෝඩකම අඩු වෙනවා. මේ ඒ කියන්නේ අර මං කිව්වේ අලියා අර අන්දර කටු කනකොට කටේ ඇනිලා ලේ රහත් එක්කනේ විඳිනවා කිව්වේ. බෙරලා කවදා හරි දැක්කොත් මම මේ මගේම කටේ ලේ රහනේ විඳින්නේ කියලා දැක්කොත් කල නොකිරුණොත් නේ පුදුමේ. අන්දර ගහට හොඬේ දික් කරන එක අඩු වෙන්න නම් දකින්නම වෙනවා තමන්ගේ මනසේ තලුම කටේ තියෙන ලේ රහ කියන එක. ඒ වගේ මෙහෙ දරුවා අල්ලන එක නතර වෙන්න නම් අනිවාර්යයෙන්ම දකින්න වෙනවා ස්කන්ධ තියෙන තැනක අපේ උපාදානයේ යෙදෙන හැටි, කර්ම කෙලේ යෙදෙන හැටි දැක්කොත්මයි සතර මහා ධාතු අල්ලන එක නතර වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මෙතන තියෙන්නේ සුදු පාට විදිහට මම දන්නේ, මං දාගෙන රතු පාට කණ්ණාඩියක් මම රතු පාටේ කල්ලන්න හදනවා නම් මෙහේ කවදාවත් මම මේ කණ්ණාඩිය ගලවන්නේ නැතුව මෙහෙන් රතු පාටකින් මාව අතහැරවනවා කියන එකක් නම් වෙන්නේම නැහැ. ඒක අහිං කරන්න කියලා මම මේක කඩුවත් බින්දත් කුඩු කෙරුවත් මොනවා කෙරුවත් හරියන්නේ. එහෙ නෙමෙයි ඔකේ දෝෂේ තියෙන්නේ. යම් දවසකදී තේරුනොත් ඔහෙ අල්ලන රතු පාටකින් අහිං කරන්න අල්ලන දැඟුලුවට වඩන්න ඕකේ නෙමෙයි දෝෂේ තියෙන්නේ. උඹේ කණ්ණාඩියේ දෝෂේ තියෙන්නේ කියලා එදාට තමයි මම මෙහෙ ඔට්ටු වෙන ඔට්ටු විල්ල කැවකිරෙන්නේ. එදාට කණ්ණාඩිය ගලව ගන්න උත්සාහවත් වෙන්නේ. ඒ වගේ දැන් මෙහෙ දරුවා කියලා දැකලා නම් තියෙන්නේ ඔය දරුවට උපස්ථාන කරන්න උපකාර කරන හදන්නමයි උත්සාහය ආයකනම් නවත්තන්න බෑමයි. කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. තණ්හා කරන්න එපා මෙව කිරුවට හරියන්නේම නැහැ. ඉතින් අන්තිමට කියන්න වෙනවා බුදුරජාණන්ස කියන්නේ ඒක නෙමෙයි. ඒකයි දුකට හේතුව තණ්හාව. දරුවා මැරිච්ච නිසායි තණ්හාවෙන් මේ දුක් විඳින්නේ. දුකට හේතුව තණ්හාව. මේ දෝෂේ තණ්හාව නැතුව දුක නැති වෙනවා කියලා පෙන්නලා එහෙනම් තණ්හාව නැති කරපම් කිව්වේ නැහැ. කණ්ණාඩිය ගලවන්න ක්‍රමයක් පෙන්නන්නේ. මේ ඊට පස්සේ දෙන්නේ වෙන වැඩක්. මේ ඇත්ත බලන්නකෝ කියලා දෙන්නේ. ඇත්ත බලනකොට ඇත්ත පේන්න පේන්න තේරෙනවා දරුවා කියන එක තියෙන මේ කියන්නේ රතු පාට කියන එක මේ අල්ලන්න නම් මම හැදුවේ ඒකට හේතුව කණ්ණාඩි. රතු පාටක අල්ලනවා නම් ඒකේට හේතුව කණ්ණාඩිය. කණ්ණාඩිය ගැලුවොත් මේක මිදෙන්න පුළුවන් කියලා කියලා නමුත් දෙන්නේ වෙන ක්‍රමයක් කණ්ණාඩිය ගලවන්න. මොකද කිව්වට ගලවන්නේ නැහැ මම. ඇත්ත වෙන්නන්න වෙනවා මෙතන. කණ්ණාඩියේක තියෙන ස්වභාවය මෙන්න මේකයි. ඒකේ වර්ණය මෙන්න මෙහෙමයි. ඒබදු වර්ණය මේ විදිහට දාගත්තාම මෙහෙමයි පේන්නේ. ඒ කියන්නේ එයාට දාලා පෙන්වන්නට වෙනවා. නෑ එයා පිළිගන්නේ මේ පේන්නේ රතු පාටින්මයි කියලා. ඊට පස්සේ කොළ පාට කණ්ණාඩියකුත් දාලා පෙන්වන්නට වෙනවා. අරක ගලවලා බලපන් දැන්. දැන් කොළ පාට පේනවනේ. ඒ කියන්නේ හරි. දැන් ඕක ගලවපන්. දැන් දාපන් කහ පාටක. දැන් බලපන්. එහෙනම් දැන් පේනවද බලපු බලපු නිසා පෙන්ලා තියෙන්නේ කියලා. පෙන්නනවා. දාපන් කාම උපාදානේ. ආ දැන් රත්තරම් වගේ රිදී වගේ පෙනේ. ආ දැන් දාපන් අත් කන්නේ අත්වාද උපද. දැන් පුද්ගලයක හැටියට පෙනේ, සත්වයක හැටියට පෙනේ. ඈ දැන් එක එක කණ්ණාඩි දාලා පෙන්නනවා ඉතින්. ඈ තණ්හාව කියයි, උපාදානය කියයි, ඕග කියයි, යෝග කියයි, ආශ්‍රය කියයි. ඈ ඊට පස්සේ දාලා පෙන්නනවා දැන් කොහොමද දැන් පෙන්ලා තියෙන එක එක විදිහට පෙවුනා නම් දැන් එහෙනම් පෙන්ලා තියෙන කොහෙන්ද? කොහේ එකක්ද? එහෙනම් කණ්ණාඩිය දෝෂෙන්නේ කියලා පෙන්නලා එහෙනම් කණ්ණාඩිය ගලවන්න ඔයා ඔය රතු පාටයින් කරන හදන්න ඕන කණ්ණාඩිය ගලවන්න කියනවා වගේ දුක අයින් කරන්න ඕවෙ මුකුත් කරන්න ඕනේ උපාදානය අයින් කරන්න ක්‍රමය පෙන්නනවා. ඉතින් ඒක පෙන්නන්න තමයි ඒකට උත්සාහය ඇති වෙන්න තමයි මේ ඇත්ත පෙන්වන්නේ ඉස්සෙල්ලා. මොකද මේ ඇත්ත පෙන්වෙ නැත්තම් කවදාවත්ම මේ දරුවා කියන තැනින් මිදෙන්න බෑ. ගෙවල් ලොලව රන් රෙදී මුතුමැණික් කියන තැනින් ලෝකෙට මිදෙන්න බෑ. ලෝකෙ ඇති වෙන හැටි පෙන්වන ඉස්සරලා. තේරුණා නම් කියපු ටික ටිකක් හරි. දැන් කැමති කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ඔකේ තව සිවුම් කාරණා ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ විඥාන නාම රූප කියනකොට ඔකේ තව සිද්ධ වෙන හැටි තියෙනවා. ඒ කියන්නේ ඔක දෙපැත්තට යනවා. නාම රූප කියනකොට ඉන්කමින් එකේදීත් අවුට් ගෝයින් එකේදීත් දෙපැත්තෙම නාම රූප වෙනවා. නමුත් දෙකේ වෙනසක් තියෙනවා. මේ ඇතුළෙන් දැන් එළියට යනකොට නාම රූප වෙනකොටත් එළියෙන් දැන් ඇතුළට වෙනකොටත් මේ නාම රූප වෙන එකේ වෙනස්කම් තියෙනවා ඔකේ. නමුත් එකම සිද්ධිය එළියෙන් ඉඳන් ඇතුළට එනකොට නාම රූප කියනකොට චක්කායතනේ සෝතායතනේ මේ ටික අහුවෙන්නේ රූපෙට. ඇතුළෙන් ඉඳන් යනකොට අහුවෙන්නේ යන් රූපන් නිස්සාය වත්තති මනෝ විඤ්ඤාණ ධාතු තන් රූපං. යන් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඤ්ඤාණ පවතින ඒ රූපයයි රූප වෙන්නේ. නාම රූප පත්‍ය විඤ්ඤාණං කියනකොට විඤ්ඤාණ පත්‍ය නාම රූපං කියනවා ඈ. ඔමෙ මනෝ විඥානේ පවතින දෙන රූපය. ඒකට අපි වස්තු රූපය කියලා කියන්නේ. වස්තු රූපය. ඇතුළේ ඉඳන් යනකොට විඥානේ මනෝ විඥානේ නාම රූප වෙනකොට ඒ සිත ඇසුරු කරගෙන ඉන්න රූපයත් නාම ධර්මයන් දතේතු. එළියේ ඉඳන් එනකොට විඥානේ චක්කු විඥානේ සෝත විඥානේ වෙන්න පුළුවන්. රූපේ ඇහත් රූපයත් කන ශබ්දයත් ඒ වගේ වෙනස්කම් තියෙනවා ඔකේ පොඩි පොඩි. කර්මයේ විපාකේ ඒකේ තරම් වෙනසක් නැහැ. විශේෂයෙන්ම කියන්න යොමු වෙච්ච දේ තමයි අනුමානෙට හරි අපිට තේරෙනවා නම් අපිට වෙලා තියෙන දේ මොකද්ද කියන එක. ඒ කියන්නේ මේ ලෝකයේ සත්‍යය හම්බ වෙන්නේ පුද්ගලය හම්බ වෙන්නේ මට මාව හම්බ වෙන්නේ මාව පේන්නේ කොහොමද කියන එක. මේ රූපය කන බොන ආහාරයෙන් යුක්තයි. දකින්නකොටම මම කියන ආශ්‍රයෙදිලා නම් මනස තියෙන්නේ කෙලෙස් නැයෙදිලා තියෙන්නේ. දැන් තේරෙන්නේ මට මේ මම වගේ. එතකොට ආශ්‍රයක්ෂය කරගන්න කියන්නේ මේ රූපේ මෙහෙම බලනකොට මනස තුල පෙරපසු දෙකේම මනස ප්‍රභාස්වරණම් පිරිසිදුනා. කිසිම කෙලෙසියක් නිමිත්තක් නැතිනම් පෙනෙනවා කියන තැන විතර නම් තියෙන්නේ මම කියන හැඟීමක් නැහැ. දිත්තේ දිත්තමත්තං සුත්තේ සුතමත්තම් මුතේ මුතමත්තම් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියලා ඔය හැම එකක්ම කියන්නේ එකම තැනකට. ඉතින් කොහොම හරි එක අර්ථයක් තේරුම් කරගන්න පුළුවන් විශ්වාසයක් තබන්න මේ ක්‍රමය ගැන. ඕගොල්ලෝ මේ ක්‍රමයේ හැප්පි හැප්පි ඉන්නේ මොනවා හරි දෙයක් කරන්නේ නැතුව ඔය රූප කලාප බිදි බිදි යනවා නාම රූප බලනවා කියලා මොනවා හරි විහිළුවක් කරන්නේ නැතුව ඇත්තටම මේ පටිච්චසමුපාදේ හරියට මම පෙන්නපු ක්‍රමයට හිතන්ඩ හුරු වෙන්න. සීලයක පිළිහිටන්ඩ හිත වඩන්ඩ මේ පටිච්චසමුපාදේ මම දැනට ටේප් වෙලත් ඇති. ඒක හිතනකොට අඩුපාඩුවක් තිබුණොත් නොතේරුනොත් ඒක ආපහු පොඩ්ඩක් හදාගන්න මේක කොහොමද කියලා. ඕකෙම මේ හිතන ක්‍රමයේ નિවැරදි වුණොත් ඕගොල්ලොත් ඒ විදිහට හිතනවා නම් මේ ධහම පහළ නොවුනොත් තමයි පුදුනේ. කලින් හිතපු ක්‍රමයට මේ ධහම පහළ වුණොත් තමයි පුදුනේ. ඒ නිසා මේක මේ මගේ මං ගැන නෙමෙයි මේ ධර්මතාවය ගැන විශ්වාසයක් තබා ගන්න. මේක බොරුවක් නෙමෙයි. මේක සහේතුකයි. ඒ කියන්නේ මම බය නැතුව කියන එකක් මොකද මේ සසින වගකීමකින් කියන එකක් මම. මේ විඥාන නාම රූප සලආයතන පස්ව වේදනා කියන තැන අවුට් ගෝයින් ඉන්කමින් කියලා දෙකක් තියෙනවා කියලා දන්නේ නැහැ. මෙතන ධර්මතා දෙකක් තියෙනවා ඒ කියලා ඒ දෙක වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. දැකලත් නැහැ. එකම සිද්ධියකින් විතරයි පෙන්වලා තියෙන්නේ. එහෙම පෙන්වුවොත් වැරදි. අපිට ගොඩ යන්න බෑ. එහෙම වුණොත් අතීත හේතුවට තණ්හා උපාදාන වෙලා වර්තමාන ඵලයකුත් වර්තමාන ඵලයට වර්තමාන හේතුත් හදාගන්නවා කියලා සංධියාපව හදාගන්න බැරි වෙනවා උතෙන් අපිට. හේතු ඵලයකුත් ඵලයේ හේතුකුත් කරගන්නවා නම් ඒක පෙන්වන්න වෙනවනේ එහෙනම්. එහෙම තැන අපි දාලා තියෙන්නේ ඒ කියන්නේ මේ ජීවිතයේ ඇතුළත අවිද්‍යාව කියන එකකින් කෘත්‍යයක් නැතුව පෙර සිද්ධියකින් දාලා ඒකට විපාකයක් හැටියට ගත්තාම අවුට් ගෝයින් ඉන්කමින් ඔක්කොම එකම මට්ටමක වෙනවා. කියන්නේ අතුලට එන ස්කන්ධය යන ස්කන්ධය ඔක්කොම එකම මට්ටමක් වෙනවා. එතකොට මුකුත් කරන්න බෑ. සෝපදිශේෂ නිබ්බාන කියලා එකක් ලැබෙනවා. ඒ කියන්නේ එතකොට ලැබෙන උත්තරේ තමයි අද තණ්හාව නැති කරන්න පුළුවන්, අනාගතයට තමයි ජරා මරණ දුක නැති වෙන්නේ කියලා. මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ දුක පෙන්වලා දුකට හේතුව තණ්හාව, තණ්හාව නැතිකළොත් දුක නැති කර වෙනවා කියන, දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන වචනේ උපකරන්න බැරි වෙන තණ්හාව නැති වෙච්ච ගමන්ම, කියන්නේ මාර්ගයට අනුතුරු ඵලයේ උපදිනවා කියන ටිකක් පෙන්වන්න බෑ අකාලිකයි කියලා. ඒ තණ්හාව නිරුද්ධ වුණා නම් ඒ මොහොතේම දුක නිරුද්ධ වුණා වෙන්න ඕනේ නා. මාර්ගයට අනුතුරුව ඵලය කාලිකයි. කවදා හරි දවසක වෙනවා එතකොට. නමුත් ඔකට ලෝකෙ හිතාගෙන ඉන්නේ මා මාර්ගේ වැඩුවාම නිවන කියන එක එක්ෂණිකව පෙනිලා අතහැරෙනවා කියලා. කියන්නේ නිවන කියන හිස් බව වගේ එකක්. නමුත් නිවන කියේ සලායතන නිරෝධය. ඒ කියන්නේ හටගත් ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. අතීතය හැ නිරුද්ධයි, අනාගතය හැ ඉපදෙලා නැහැ, වර්තමානය හැ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින තැනක ජීවත් වෙන කර්ම කෙලෙස් නැතිව මේකට නිවන් දැක්ක කියනවා. අද දකින්නේ එහෙම නෙමෙයි. මෙහෙම කරගෙන කරගෙන ගියාම නිවන කියලා ශුන්්‍යතාවයක් හිස් බවක් එකපාර්ශ්වම පෙනේ පෙන්ලා තැරි. වගේ තැනකින් එකක් තියෙන්නේ අද. ඒකයි මම කියන්නේ නිවන කියන එක ගැන, ඒ කියන්නේ එක එක කෙනා සංකල්ප තියෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධ දුකේ, ජරා මරණ දුකේ නිරෝධය දන්නේ නැහැ. ඒ කියන්නේ ගෙවල් දුරවල් යන තුන් භවයෙන් මිදෙන හැටි, තුන් භවයෙන් නැති කිරීමක් තියෙනවනේ ලෝක නිරෝධය නිවනයි කියන එක. දැන් අපි දැක්කා ලෝකය කියන එක හදාගන්නේ අවිද්‍යා සංකාරේ. අවිද්‍යා කර්ම නොතිබුණොත් ලෝකෙන් එතරයි, ලෝකෝත්තරයි. අර ඉන්කම් කින්තන අර ඒ අපි කියපු ටික ඇතුළට එන ටික නාම රූප කියලා අපි ඔකට කියනවා. ඔකෙදි ගත්ත හැකි ඕගලන්ට හොඳට බලා ගන්න පුළුවන් දීඝනිකා මහා නිධාන සූත්‍රයේදී ජරා මරණයට හේතුව ජාතිය උපාදානයේ මේ විදිහට අවිලා නාම රූපත්වයේ මං කියන විදිහට දෙපැත්තකින් පෙන්නලා නාම රූපයන්ට හේතුව විඥානය කියලා විඥාණයට හේතුව අපෝ නාම රූප කියලා පෙන්නනවා. නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා කියලා මෙහෙම පෙන්නනවා. ඒ කිව්වේ මුලින්ම නාම රූපයි කියලා පෙන්නපු ටික දකින්ද අර ඉන්කමින් කියලා කිව්වේ. ඒක නාම රූප පත්‍ය විඥානං කියන උඩ දකින්ද කර්ම විඥානේ, අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වේ. ඒක විඥාන පත්‍ය නාම රූපං කිව්වේ කර්ම විඥාන නිසා විපාක උපදින පැත්ත. දැන් උපුල් මහත්ය බලන්න යනවා කියලා යන පැත්ත. ඒ නාම රූප නිසා ආයතන විලා, ආයතන නිසා ස්පර්ශ විලා, දැන් මේ ආයතන ටික ආයත් වෙනවා. අනිත් පැත්තට එනකොට මේ ටික ආයතන, ආයතන වලට හේතුව නාම රූප, නාම රූප වලට විඥාන, විඥාන වලට කර්ම විඥානේ, විඥානට හේතුවට ආයත නාම රූප. මේ නාම රූප දෙක ওই විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ධර්මතා පහට කියන නාම රූප කියලා. ওই නාම රූප දෙක දෙපැත්තකින් හම් වෙනවා. ඒ කියන්නේ තණ්හා මූලිකවයි අවිද්‍යා මූලිකවයි කියන දෙපැත්තකින්. අපි දැන් මේව ඇත්තටම ප්‍රශ්න නෙමෙයි, මේ ශාසනය ඔගොල්ලෝ මේ ශාසනයට ආපු කාලෙක හැටියට හරි අර්ථයක් ඉගෙනගෙන මේව තුල හැපි හැපි හිටියනම් අද මේ මොහොත ඇති කියනකොට. නමුත් අපි මේ ශාසනය ඇසුරු කළාට මොනවා හරි දේවල් කර කර ඉන්නේ. ඒකයි මේ වැඩේ. අවශ්‍ය තැන නෙමෙයි අපි පහුරු ගන්නේ. අර අර මේ කද්දුකට කතාවක් නෝනෝ මේ එක මිනිහෙක් පය කරුලේ යනකොට යතුරු වැටුණාලු. දැන් යතුරු හොයාගන්න බෑ, පේන්නේ නෑනේ. ඒ පාර තව මිනිහෙක් කියලා මොකද හොයන්නේ යතුරු? යකෝ උතන කරුලයි පේන්නේ නෑනේ. අර ලයිට් එක තියෙන තැනට ගිහලා හොයනවා. එතන එළිය තියෙනවනේ කිව්වා. ඒ වගේ ඉතින් දෙයක් නේ කරන්නේ. දැන් යතුරු වැටි තැන කරවලයි නක්. තව මිනිහෙක් ඇවිල්ලා කිව්වලු දැන් ඔතන කරවලේ පේන්නේ නැහනේ. ඒ හින්දා දැන් එතන එහා ලයිට් එලියක් තියෙනවා. දැන් ওই ලයිට් එලිය තියෙනවනේ එතන ගිහිල්ලා වෙනවා කො. ආලෝකේ තියෙන තැන කියලා. ඉතින් මෙතන හම්බෙන්නේ නැහැ කරවල නිසා. ආලෝකේ තිබුණාට එතන හම්බෙන්නේ නැහැ වැටුනේ එතන නෙමෙයි නිසා. ඉතින් මේ සාසනෙත් එහෙම එකක් මේ කරන්නේ. වැටිලා තියෙන්නේ යතුර වැටුනේ එක තැනක, එතන කරුවලයි. දැන් හොයන්නේ වෙන තැනක, එතන නෑ යතුර. ඉතින් හම්බ වෙයිද? ඉතින් එහෙම එකක් මේ කරන්නේ. ඉතින් කරුවල තියෙන තැනකම ආලෝකයක් දැල්වා ගත්තොත් යතුර හොයාගන්න බලුවනේ කියන එකයි මම මේක මතක් කළේ. කැමති ප්‍රශ්නයක් ඕන නම් අහන්න පුළුවන් මට. මෙහෙමයි, දැන් තාම මමත් මේ සිද්ධාන්තයට ලදරුයි. තව ඉස්සරහට යනකොට ගොඩක් අපිට පහසුවේ. නමුත් මම අවධාරණයෙන් කියනවා, ඔගොල්ලෝ මේක අරගෙන මේ තුලම උත්සාහවත් වෙන්න. මේ ක්‍රමය ඉදිරියට ගියොත් ලෝකේ මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා බිහි නොවුනොත් පුදුමයි. ක්‍රමය නිවැරදි නම් ඒක ප්‍රතිඵලයක් නාවොත් තමයි පුදුම. ක්‍රමය වැරදි නම් නිවැරදි ප්‍රතිඵලයක් ආවොත් පුදුමයි. අඟෙන් කිරි දෙවනකොට කිරි ආවොත් පුදුමද නැද්ද? පුදුමයි. බුරුලෙන් කිරි දෙවනකොට කිරි තියෙන දෙනකගේ ආවොත් නෙමෙයි නාවොත් පුදුමයි. ඒ වගේ මේ ක්‍රමය නිවැරදි නම් ප්‍රතිපදාව නිවැරදි නම් ප්‍රතිඵලයක් නොලැබුණොත් තමයි පුදුමයි. ප්‍රතිපදාව වැරදුනොත් ප්‍රතිවේදය ලැබුණොත් තමයි පුදුමයි කියන සිද්ධියක් තියෙනවා. ඒ නිසා අද අඩුපාඩුවක් තිබුණත් මේ තුල හැප්පි හැප්පි ඉන්න මේ අනිවාර්යෙන් ගොඩ යන්න පුළුවන්. මේ ක්‍රමය ගැන විශ්වාසය තවන්න පුද්ගලයා ගැන ඕනේ නැහැ. මේ පුද්ගලයා ගැන ගණන් ගන්න දෙයක්වත් නැහැ. මොකද පුද්ගලයෙක් විතරයි. අපි හැම වෙලාවෙම සද්ධාව ඇති කරගන්න ඕනේ ඒ ධර්මතාවය කෙරෙහි. එතකොට පෞද්ගලික ජීවිතය අපිට ප්‍රශ්නයක් නැහැ. අපි නිකමඩ කියමු, දැන් පුද්ගලයෙක් වටහා ගන්නොත් අපි හරි ඉක්මනට කලකිරෙනවා. ඒකේ අපිට ඇති වැඩක්වත් නැහැ. නමුත් පුද්ගලයා පැත්තකින් අතින් ඒ ධර්මතාවයේ විශ්වාස තබාගෙන ධර්මතාවයේ එල්ලීලා යන්න. මං කිව්වේ උගලන්ට හිතන්න දන්න නැත්තම් දැනට වැයිනම් සීලයක පිටලා හිත වඩමින් මේ දැනට පෙන්වපු න්‍යාය ටිකක් හරි අහන්න. අහනකොට මේ කියන්නේ මොකද්ද? නැවත දෙතුන් විටක් අහන්න. අහනකොට අනුමාන ඥානයක් කිය මේක නේද කියලා. ඊට පස්සේ තමන්ටම පරප්‍රත්‍ය රහිතයි කියලා තමන්ටම තේරෙන කල යුත්තේ මොකද්ද කියන්නේ? ඔය අපිට මොන හරි ඇහෙනකොටත් මං කිව්වේ ඇහෙන පැත්ත දැන් දෝෂේ නැහැ. ආශ්‍රෝ තමයි ඇහෙන එක හටගෙන නැති වෙනවමයි. ඇහෙනවත් එක්කම අවිද්‍යාපත්‍ය සංකල ටග්ගල කුරුල්ලෙක් සීරී අපිට. ඊට පස්සේ මේ නිමිත්ත සිහි කළා කුරුල්ලගේ හඬ අහන්න කියලා ආය කන උපද්දවා ගන්න අපි. ඒක මෙයාට අහු වෙනවා. ඇත්තටම නැත්තම් එහෙම නැහැ. නමුත් මෙයාගේ මෝඩකමට අහු වෙනවා. ඒක දැන් නාසයේ දිවි නිමිති නැහැ. හටගෙන නැති වෙනවා. ඨග්ගල කැවුම් බදින සුවඳ කියලා අන්න කැවුමක් සිහි කරගන්නේ හිතට. අවිද්‍යාපච්ච සංකාර. ඊට පස්සේ කැවුම් වල සුවඳ බලන් නහය උපද්දවනවා අපා. කියනවාගේ ඔව් ඔව් ඒ වගේ දිවටත් ඒ විදිහට ගන්නවා. එතකොට හොඳට අහු වෙනවා මේ නිමිති ටික. දැන් නැත්තම් එක තැනක අපි ඉන්නේ අවිද්‍යා කර්ම කියන තැනක එකම නිමිති ටිකකින් ඇදගෙන ආයතන ආයම උපන්දන්නේ. නැත්තම් ඒව හටගෙන නැති වෙනවා. ඒකයි දැන් රූප ආයතනයේ පිරිසින් දැක්කහම අර රූප භවයේ ආයතන අඩුනේ. එයාට දන්නවා නාසයට ගැටුණා, දිවට ගැටුණා, කයට ගැටුණා, රූපින් බලපු නිමිත්තමයි අරගෙන තියෙන්නේ කියන තැනකින් එනවා. දැන් ගඳ සුවඳක් ආවොත් කෝපි අපි කියමු කැවුම් සුවඳ කියලා මෙයාට ඇහෙන් දැපු කැවුම මතක් කරගන්න දියලා මේක වෙන ගන්න එකක් නැහැ. ඊට පස්සේ කිය රස ගත්තොත් ලුණු රස කියලා සුදු පාට ඇහැට වුණු ලුණු කැට කැට කියන නිමිත්ත ගන්න තියෙනවා මේක ගන්න එකක් නැහැ. කයට ගැටුණු පොට්ටබ්බේ කියලා කකුල හැප්පුණු පුටුව කියලා වගේ අර ඇහැට පෙවුණු නිමිත්ත සිහි කරගන්න තියෙන මිසක නිමිති නෑ. මෙයාට අර රූපේ පිරිසින් දකිනකොට හිත දියුණු වෙනකොට රූප නිමිත්ත හොඳට දන්නවා. තේරෙනවද? සබ්දය දන්නවා. ඒවා මට්ටම අහුවෙනවා කියලා තේරෙනවා. නමුත් දැන් ගන්ධයට රසයට පොට්ටබ්බේට මේ නිමිත්ත ඇඳගන්නේ නෑ නේද? මොකද මේක රූප නිමිත්ත කියලා හොඳට දන්නවනේ. එතකොට අරවැය නිමිති නැති වෙනවා. ඒ පැත්ත හොයාගෙන යන පැත්ත නැති වෙන්නේ ඒකයි. ඒ ආයතන අඩු වුණා යට ඒකයි. අපේ මෝඩකම හින්දා එකම නිමිත්ත ආපහු බෙදලා අපි අරගන්නවා ආයතන හයකටම. ඒ කියන්නේ නාසයට දැවුන එකටත් කැවුම් සුවඳ කියලා ඇහෙන් බලපු එකම ගැට ගහගෙන නාසය හදාගන්නවා. ලුණු රස කියලා එකටත් රසයට අර කැට කැට ඇහැට පෙවුණු නිමිත්තම ගැට ගහලා. කකුල් හැපුණු පුටුවනේ කියලා පුටුවටත් ඇහැට පෙවුණු එකම ගැට ගහලා අපි මෝඩකමට හදා ගන්නවා. ආයතන 12ම කියන එක. අතන මෝඩකම අඩු වෙනවා අර ඇත්ත දකින්න කොට. ඒකයි අනිත් පැත්තේදී ආයතන වෙනස් වෙන්නේ. හරිද? එහෙනම් හොඳයි. හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. හොඳයි. අද දවසේ සිද්ධ කරගත්තු සියලු මුකුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ව ජවල් දොරවට ආරක්ෂා දිස්ත්‍රාන්ත අධිකරවිතු ශාසන මම කෘෂ්ඨකාරක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිව්‍යංගි දිවිසිරු වැඩ දියුණු කරගෙන මේ දිව්‍ය පතන බෝධි කිමුතුන් වෙන සනසෙත්වා කියලා සාදුනාදයක් පවත්වන්න. ඒ වගේම කල්පනා කරගන්න අද දවසේ ජයන්ති වෙච්ච මේ සියලු මුකුසලයන් අපි සියලු දෙනා නම්ින් නැසි කාල යාත්‍රා කළා වූ සියලුම ඥාති සිහිපත් කරගන්න මියගිය පියාණන් සිරිසෙනේ යහපත් මෙතුමන්ටත් මේ කුසල ධර්මය අනුමෝදන් කරමු. ඒ ඇතුළු අපි සියලු දෙනාගේම නම්ින් නැසි කාල යාත්‍රා කළා වූ සියලු ඥාති මේ මොහොතදී සිහිපත් කරගන්න. ඒ සියලුම ඥාතින්ට මේ කළ කුසලයේ අනුමෝදන් වෙලා එයයි දුක් ඇති ස්ථානයක සිටින දුකෙන් අත මිදසපවත් භාවයකට පත් වේවා කියන අදහසෙන් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනම් හොතු සුඛිතා. ඉදම්මේ ඥාතිනම් හොතු සුඛිතා. ඒ වගේම මේට උදව් උපකාර කළ සත්පුරුෂ ඒ සියලු දෙනාටත් මේ පින්වත් සියලුම දෙනාට අපි හැමතමත් මේ කුසල ධර්මය මේ ජීවිතේම අජරාමර නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහාම අපේ ජීවිතවලට හේතු උපනිශ්‍රිය වේවා, ජීවිතවලට සම්බන්ධ වේවා කියලා.